නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බොහෝ කාලයක් වැඩ සිටියේ සැවැත්නුවර. උන්වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45න් වස් කාල 19ක්ම වැඩ හිටි ජේතවනාරාම. අනාථපිණ්ඩික සිටුතුමා පූජා කරපු ආරාම. ඒ වගේමයි සැවැත්නුවර තිබුණ විසාකාව හදලා පූජා කරපු පූර්ව ආරාමය. වස් කාල 6ක් වැඩ හිටියා. එතකොට සැවැත්නුවරම ගත්තොත් සම්පූර්ණ ජේතවනාරාමේ වැඩ හිටිය කාලයයි පූර්ව ආරාමේ කාලය ගත්තොත් අවුරුදු 25 වස් කාල 25. බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45න් 25ක්ම වැඩ ඉඳලා තියෙන්නේ සැවැත්නුවර. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටිද්දී සැවැත්නුවර කෝසල ජනපදය පාලකයා තමයි කොසල් රජුරු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ ඉන්නකොට මේ කොසල් රජුරුවන්ගේ සෙම්පතිය රජුරුවන්ගේ යුද පෙරමුණේ ඉන්න ප්‍රධානම සෙම්පතියෙක් දවසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට නිවසට දානිකට ආරාධනයක් කරා. ආරාධනයක් කරලා එදා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන ඒ නිවසට වැඩම කරා. දැන් බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝරත්නය නිවසේ වඩම්මලා ගමේ මිනිස්සුත් එකතු කරගෙන බොහෝම සද්ධාවෙන් එදා දානයක් සූදානම් කරලා බුදුරජාණන් වහන්සේට දානි බෙදනවා. දැන් මේ දානි බෙද බෙදා ඉන්නකොට හදිස්සියේම රජ්ජුරුවන්ගෙන් පණවිඩයක් අරගෙන සේවකයෙක් ආව. දූතයෙක් ආව. දානි බෙදනකොට පණවිඩයක් අරගෙන ඇවිල්ලා පණවිඩය කිව්ව අන්න රජ්ජුරුව ඉක්මනින්ම මාලිගාවට වාර්තා කරන්න කීවා කියලා. ඉක්මනින්ම මාලිගාවට එන්න කීවා කියලා පණවිඩය දුන්නු. දැන් හිතන්න රජ්ජුරුවන්ගේ පණවිඩයක්. ඉක්මනින්ම මාලිගාවට එන්න කියලා රජ්ජුරුව පණවිඩයක් ආවට පස්සේ මම වැඩක් කියන්න. රජ්ජුරුවන්ට කියන්න මට බෑ කියලා. මම වෙන දවසක ඉන්නම්. ඔහු මගාරින්න පුළුවන්ද? සාමාන්‍ය බහල ඇති ඔය රාජකාරී කියන්නේ ඒකයි. රජ්ජුරුවන්ගේ පණවිඩය ආවට පස්සේ මොනවා තිබුණත් රජ්ජුරුවන්ගේ පණවිඩේට මුල් තැන දීලා යන්න ඕන. අද වගේ නෙමෙයි ඉස්සර ඉතින් රජවරු කිපුණොත් ආය ඇමති කියලා නෑ දඩුවන් කරන. දැන් රජ්ජුරුවන්ගේ පණවිඩේ එනකොට මේ පුද්ගලයා දාන බෙද බෙද හිටියේ. ඔහු දාන බෙදන අතරතුරේම අර පණවිඩ කරුවට කියනවා ඔබ රජ්ජුරුවන්ට ගිහින් කියන්න මම බුද්ධ ශාසනයේ නිධානයක් තැන්පත් කරනවා. මම මේ නිධානේ තැන්පත් කළ අවසන් වෙලා රජ්ජුරුවන්ගේ පණවිඩේට එනවා කියලා ගිහින් කියන්න කිව්වා. ඔහු දාන බෙදන එක ධාර භාජනක් දාලා පැනලා දිව්වේ නැහැ. අයෝ රජ්ජුරුවන්ගේ පණවිඩයක් ඉක්මනට යන්න ඕන කියලා දාලා ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට දානි බෙදන ගමම්ම කිව්වා මම බුද්ධ ශාසනයේ නිධානයක් තැන්පත් කරන. ඔබ රජ්ජුරුවන්ට ගිහින් කියන්න මගේ නිධානි තැන්පත් කළ ඉක්මනට එනවා කියලා. ඔහුගේ පාඩුවේ ඔහු දානි බෙදලා අවසන් වුණා. බුද්ධ ප්‍රමුඛ සංඝයා දානි වළඳලා අවසන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවක් කරා. සාමාන්‍ය දානෙකට ස්වාමීන් වහන්සේලා වැඩියහම දානි අවසන් වුණාට පස්සේ බණ කියනවන්නේ. බණක් කිව්ව භුක්තානුමෝදනා දේශනාව. මේ දේශනාවට බුදුරජාණන් වහන්සේ මාතෘකා කරේ නිධානේ අර වචනේ. බුදුරජාණන් වහන්සේ නිධාන හතරක් පෙන්වුවා. මෙන්න මේ නිධාන හතර ඉතාම වැදගත්. අපි කාටත් අපේ පින්පව් අනුව කුසල් අකුසල් අනුව එක එක්කෙනාට මේ නිධාන අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ නිධාන හතර බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම අපට තියෙන එක නිධානයක්. ඒ තමයි ස්ථාවර නිධාන. ස්ථාවර නිධාන තියෙනවද නැද්ද? තියෙනවා. අපිට තියෙනවා. ස්ථාවර නිධාන කියන්නේ අපිට කියලා මහ පොළොවේ පිහිටි ස්ථාවර දේවල්. ඒ කියන්නේ අපි හිතමු අපිට ඉඩමක් තියෙනවා. ඒ ඉඩම අපිට ස්ථාවර දෙයක්. අපිට කියලා කොහොම හරි හදාගත්ත ගෙයක් තියෙනවා. ණය වෙලා හරි හදාගත්ත ගෙයක් තියෙනවා. ඒක ස්ථාවර ස්ථාවරයි කියන අපි අනේනකොට උත්සගෙන යන්න බෑ. ඒක පොළොවේ පිහිටි දෙයක්. දැන් ඔබ මේ බණක් පටිගත කරන්නාව කියලා කොළඹේනවා කියලා ඉඩම උසංගන්න බෑනේ. ගේ උසංගන්නත් බෑ හදිසි ආරක්ෂාවට කියලා. එතකොට ඔබට ඒක හැබැයි නිධානයක්. නිධානයක් කියන්නේ තමන්ට කියලා වැටිලා කාටවත් කරදරයක් නැතුව පුංචි පැලක් හරි තියෙනවනම් තමන්ට කියලා ජීවිත කාලයක නිදහස ඉන්න පුළුවන්. කෙනෙකුට පිනේස භාවයට අනුව ගෙවල් දෙක තුනක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ලොකු ගොඩ නැගිලි තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ව්‍යාපාර තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට මේ මහපොළොවේ පිහිටි ස්ථාවර කියලා යමක් ඇද්ද කෙනෙකුට ඒවට ධර්මයේ කියනෝ ස්ථාවර නිධහන. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනිම නිධහනේ තමයි කෙනෙක්ගේ ජීවිතයේ ස්ථාවර නිධහන. අපිටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඊළඟ නිධහනේ තමයි ජංගම නිධහන. ජංගම කියන්නේ යන යන තැන ගෙනියන්න පුළුවන් වටිනා වස්තු. නිධහනේ කියලා කියන්නේ ඒක අපිට ප්‍රයෝජනවත් වෙනවා. කවදා හරි ලෙඩක් දුකක් හැදුනත් මොන විදිහකට හරි තමන්ට කවදා හරි ප්‍රයෝජනවත් වෙනවා. එතකොට යන යන තැන ගෙනියන්න පුළුවන් වටිනා නිධහනයක් අපිට තියෙනවා. ඒවට කියන ජංගම නිධහන. ඒ තමයි කොහොම හරි දුක් මහන්සි වෙලා අඩු ගානේ වුණ රත්තරම් බඩු ටිකක් ගත්තා. කවද හදිසියකට උගස් තියාගන්න හරි බැරියෙන්. තමන්ට හදිසියක් වුණොත් මොනවා හරි කරදරයක් ආවොත් තමන්ට ඔන්න මොනවා හරි දෙයක් තියෙන ගෙනියන්න පුළුවන් යන යන තැන. ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. කොහේ හරි ගෙදර හංග හංග හරි තියාගත් සල්ලි ටිකක් තියෙනවා නම් බැංකුවක දාලා හරි ගෙදරක හරි තමන්ට කවදා හරි ඕමනා වෙච්ච වෙලාවට අන්න ඒක තමන්ට නිධානයක් ලැබුණා වගේ. ඊළඟට ඒ කාලේ තිබිච්ච වටිනා කියන දේවා මුතු, මැණික්, රන් රිදී, මිල මුදල් ඒ වගේ වටිනා කියන දේවා ඒවා ගෙනියන්න පුළුවන්. ඒ අපිට බෑග් එකක් හරි දාලා උසගෙන යන්න පුළුවන් යන යන තැනකට. එතකොට ඒ වගේ දේවල් කෙනෙකුට තියෙනවා නම් ඒවට ධර්මයේ කියන්නේ ජංගම නිධහන. ඒව අවශ්‍යයි. ගිහි ශ්‍රාවකයන්ට දැන් ඔබ ගිහි අය. ගිහි ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ගිහි ජීවිතය තුළ කොච්චර නම් ප්‍රශ්න ගැටලු අවශ්‍යතා මනුස්සීන්ට තියෙනවා. ඒ නිසා ඒව රැස් කරන්න ඕනේ. ධර්මිෂ්ඨව ඒව එකතු බුදුහාඳුර එපා කියලා නැහැ කොහෙවත්. හම්බ කරන්න එපා කියලා නැහැ. ධර්මිෂ්ඨව ස්ථාවර නිධහන ජංගම නිධහන රැස් කරන. ඊළඟ නිධහනේ බුදුහාඳුර පෙන්නවා අංග සම නිධහන. කෙනෙක්ගේ ජීවිතයේ උගත්කම, කුසලතාවය, දක්ෂතාවය, හැකියාව, බුද්ධිමත්කම ඒක නිධානයක්. ඒක තේරෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමු කෙනෙක් කොච්චර අගහිකකම් මොන ප්‍රශ්න තිබුණත් හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙනගෙන කොහොම හරි විභාග පාස් වෙලා අපි හිතමු හොඳ වෛද්‍යවරයෙක් වුණා කියලා. දැන් ඒ වෛද්‍යවරයෙකුට තමන්ගේ වෛද්‍ය දක්ෂතාවයේ නිධානයක්ද නැද්ද? මුළු ජීවිත කාලෙටම නිධානයක්. හැමදාම ඒක නිධානයක්. එයාට ඕනෑම පළාතකට ගිහිල්ලා ඕනෑම විදිහකට රස්සාව කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපි හිතමු එයා ලංකාවේ ඉන්න කැමති නෑ කියලා. විදේශ රටකට ගියත් එයාව පිළිගන්නවා. හොඳ විශේෂඥ හොඳ දක්ෂ වෛද්‍යවරුන්ට කොච්චර සෙනගද? දැන් අපි හිතමු මහා ධන කුවේරයෙක් ඉන්න. බොහෝ ධනෙ තියෙන කෙනෙක්. එයාට නෑදෑයෝ, දූ දරුවෝ, ඥාතීන්, සහෝදරයෝ, සල්ලි, කීර්තිය, ප්‍රසිද්ධිය, ඉඩකඩම්, දේපළ ඔක්කොම තියෙනවා කියලා හිතන්. දැන් මේ මිනිස්සයා මැරෙනවා. මැරිලා අපි හිතමු මනුස්ස ලෝකෙම කොහේ හරි වෙන පවුලක උපදිනවා. දුප්පත් පවුලක ඉපදුනා කියලා හිතන්. දැන් දරුවෙක් වෙලා ඉප එක තැන මල මුත්‍ර කරගෙන අඩාගෙන ඉන්න පුංචි දරුවෙක්. ආයි පෙර පාසැලි අවල අයන්න ආයන්න ඉඳ උගන්නලා ඊට පස් ස්කෝලය අවල ආයි යමක් කියලා දීලා උගන්නලා ආයි අර තිබ උගත්කම් වෛද්‍යකම් මහාචාරයකම් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි හිතමු මේ දරුවා කොහොම හරි යන්තම් ඔය බහතෝරන සමහර දරුවෝ ඉන්නවනේ පෙර ජීවිතේ කියන අය අහලා නැද්ද? අපි නිකන් හිතමු මේ ළමයාට එහෙම මතකයක් ආවා කියලා. මේ ළමයා දැන් කියවනවා මං අසවල් ගෙදර, මගේ ගම මේක, මගේ අම්මා තාත්තා මෙහෙම, මට මෙහෙම දේපල තිබ්බා, මට මෙහෙම ගෙයක් තිබ්බා කියනවා. දැන් මේ විස්තර අහගෙන ඉන්නකොට ඇත්ත ඇත්ත කියලා හිතෙනවා. අපි ළමයාත් වඩාගෙන යන් ඒ ගෙවල් හොයාගෙන කියලා දැන් ඔන්න කට්ටියත් එක්ක යන්න. යනකොට හරියටම ගිහිල්ලා හොයාගන්නවා ගෙවල් දොරවල් දේපල වස්තුව සල්ලිභාගේ බොහෝ තිබිච්ච තැනක හිටපු කෙනෙක්. දැන් මේ දරුවා ගිහිල්ලා පෙන්න නො මේ මගේ ගෙදර, මේ මගේ කාම්බරි, මේ මං පාවිච්චි කරපු යානවාහන, මේ මගේ කාම්බරි, මේ තමයි මං ඇඳපු කරපු දේවල්, දැන් අර පින්තූර පෙන්න නො මේ මගේ හිටපු අක්කල නංගීලා, මේ මගේ දරුව මේ. දැන් අර ඔක්කෝම නෑදෑයි වට වෙලා අනේ ඇත්තනේ නම් මේ ඔක්කොම ඇත්ත මේ අපේ මැරිච් එක්කෙනා මයි කියලා පිළිගත්තා කියලා හිත. ඒත් අර දේපොල ටික ලියල දේ දෙහි අර පොඩිය කාට ලීල දෙනවාද අනේ අපේ මේ අය නේද මේ ඉපදිලා ඉන්න කියලා දෙනවාද අයියට අයිති දේවල් ඔක්කොම නැහැ ආයි හම්බෙන්නේ ඕන්නන්ත ඒකත් දීලා විස්තරය හල පොඩියකාගේ ඔලු අතකාලා ගිහින් එන්න කියලා යව යොච්චරයි ආය හම්බෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ස්ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන ඔක්කෝම හුස්ම ටික යනකොට ඉවර. බුදුරජාණන් වහන්සේ දා සංසාරයටම නිධානයක් අපිට විස්තර කර සසර ගමනට නිධානයක් මේක නිදිකණ්ඩ කියලා සූත්‍රක තියෙන. බුදුරජාණන් වහන්සේ වදාලා සංසාර ගමනට නිධානයක් බුදු හාන්දුරෝ දේශනා කරන. ඒ තමයි කීවා අනුගාමික වූ පුණ්‍ය නිධානය. සංසාරයටම නිධානයක් මෙලවට විතරක් නෙමෙයි. අනුගාමික පුණ්‍ය නිධානයට අවශ්‍ය කාරණා හතරක් බුදුහාඳුරු තවත් දුරටත් විස්තර කර. එකක් තමයි නිත්‍ය සීලේ. මොකක්ද ඒ? පංසීල්. ගිහි ශ්‍රාවකයෙක්ගේ පංච සීලය කියන්නේ සංසාරයටම නිධානයක් තැන්පත් කරගත්ත වගේ කිය. ඔබ ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක් නම්, ඔබ හොරකමෙන් වලකිනවන, වැරදිකාම සේවනයෙන් බොරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍ය වලින් හොඳට පන්සිල් රකින කෙනෙක් නම් ඔබ සංසාරයටම නිධානයක් තැන්පත් කරගත්ත කෙනෙක් කියන. ඒකේ ආනිසංස මෙලවින් නෙමෙයි නිවන් දකිනකම් විපාක ලැබෙනවා කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයන්ට සසරටම නිධානයක් තමයි නිත්‍ය සීල. දෙවනි එක තමයි උපෝසත සීලය. පෝයට උපෝසත සීලයක් රකින්න කියන. ඉස්සර බුදුහාඳුරන්ගේ කාලේ සතර පෝයට උපෝසතේ රැකලා තියෙනවා. ඒ කියන්නේ මේ පසළොස්වකට විතරක් නෙමෙයි අනිත් සතර පෝයටම උපෝසත සීලය රකින්න. සංසාරයට නිධානයක් කියනවා. ඊළඟ එක තමයි දන් දීම. දානේ මෙලව විතරක් නෙමෙයි සංසාර ගමනට නිධානයක්. දැන් බලන්න මේ දානේ ආනිසංස නිවන් දකින්න කොච්චර බණ භාවනා කරගත්තත් සසරි දන් දීලා නැත්නම් නිවන් දකින්න යන්න තියෙන මාර්ගයේ දුක්ඛාපටිපදා කියන බොහෝම දුක් සහිත මාර්ගයක දුක් විඳ විඳා තමයි කියන නිවනට යාගන්න වෙන්නේ සසරි. දැන් ලෝසක හාමුදුරු දන්වන්නේ අහලා ඇතිනේ කතා, පිණ්ඩපාත ගියත් දානේ ටික නෑ, පාත්‍රයට යමක් ලැබුණොත් වළඳන්න බලනකොට පිළුණු වෙලා කියන. එතකොට ඒ වගේ සමහරුන්ට ලැබෙනවා ඇතිත, දැන් අද වුණත් එහෙම තමයි, කෙනෙකුට ලැබෙනවා කෙනෙකුට නෑ. සමහර පන්සල් වලට හොඳට ලැබෙනවා, දාන වළඳ ගන්න බෑ, දාන එක දවසේ 10 15 ගෙන තැන් තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාට දාන ටික නෑ, සමහරලාවට මොනවා හරි වෙලා ඒක වළකිනවා. එතකොට ඒවා සසරේ පින්පව් අනුව ලැබෙන දේවා. සමහරුන්ට ලැබෙන සිවුරු පිරිකරවලට කරගන්න දෙයක් නෑ. සමහරුන්ට හරියට අඳගන්න සිවුරක් හම්බෙන්නේ. එතකොට කෙනෙකුට හොඳ සැප පහසුවෙන් පන්සල් ආරාම හද හදා මිනිස්සු පූජා කරනවා. කෙනෙකුට තමන්ට ඉන්න හරියට කුටියක් හදාගන්න විදිහක් නෑ. ඒවා සසරේ තම තමන් වපුරපු දේවල්. කාටත් ගිහියටත් එකයි පැවිද්දටත් එකයි. ඒ නිසයි බුදුහාඳුරෝ පෙන්වුවේ සංසාරයටම නිධානයක්. අපි දන් දෙනවා කියන්නේ මෙලවට විතරක් නෙමේ නිවන් දකිනකන් නිධානයක් තැන්පත් කරනවා වගේ. මේ දානේ වටිනාකම මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් දන්නවනම් බුදුහාඳුරෝ දේශනා කරා සතෙකුට හරි කුසගෙන ඉන්න සතෙකුට හරි තමන් කන බත්පතෙන් එක කොටසක් හරි දිනපතා දන් දෙන්න කියලා. අපිට මේ ගොඩාක් වියදම් වෙන දෙයක් නෙමෙයිනේ. තමන් කන බත්පතෙන් කොටසක් සතෙකුට හරි දන් දෙන්න කියන ඔය දක්ෂිණාවිභංග සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා එක සතෙකුගේ කුසගින්න නිවාගන්න පුළුවන් නම් එක මොහොතක් ආත්ම සීයක් ආනිසංස ලැබෙන පිනක් කියන. මහණෙනි මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් දානයක වටිනාකම දන්නවා නම් කවදාවත් සතෙකුටවත් නොදී ආහාර ගන්නෑ කියන. ඒ තරම් ආනිසංසයි කියන. එතකොට දැන් ඔබට ලොකු පින් කරන්න බැරි වෙයි. ඒවා අපිට අපි හැමෝටම මේ අපි හිතන හිතන විදිය පින් කරන්න බෑ. හැබැයි පින ගැන දන්න කෙනාට දවස ගාන පින් කරගන්න පුළුවන්. ඉඳුල් වතුර ටිකෙන් බුදුහාඳුර එක තැනක දේශනා කරනවා, මහණෙනි ඉඳුල් වතුර ටික හොදලා විසිකරත් හිතන්න කියනවා මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා. දැන් ඔබ ওই වලම්පිකන් හොදලා විසිකරනකොට ඔය බත් ඇට, ඉඳුල් වතුර, ඔය ව්‍යංජන පිඟන් වල ඔය ඉතුරු වෙලා විසිකරන දේවල් ඕ ආහාර කරගන්න සත්තු නැද්ද පොළවේ? පණුව ඉන්නවා, නොයෙක් සත්තු ඇවිල්ලා බත් ඇටින් ඇටේ අහුලගෙන කනෝ. එතකොට ඔබ නොදැනුවත් වුණාට පිඟන් කෝප හොදලා වතුර ටික විසිකරත් ඒකෙන් කුසගින්න නිවාගන්න සත්තු කොච්චර ඉන්නවද? එතකොට අපේ පින රැස්වෙන්නේ චේතනාව, වෙන කොහෙවත් නෙමෙයි, චේතනාව හිතේ. ඒ නිසා පිනක් කරනකොට හිතෙන් හිතන්න ඉඳුල් වතුර ටිකක් විසිකරත් අනේ මේ ඉඳුල් වතුර ටික කුසගින්න ඉන්න සත්වයෙකුගේ කුසගින්න නිවේවා, කාට හරි ආහාරයක් වේවා සත්වයකට. ඒ තුළ අපි නොදැනුවත්ව ආත්ම සීයක් ආනිසංස ලැබෙන සංසාරයටම නිධානයක් තැන්පත් කරා වගේ පිනක් රැස් වෙනවා කිය. පුළුවන් හැටියට දුගී මගේ යාචකයන්ට දන් දෙනවා, අසරණ අයට උදව් කරනවා, මේ අනුන්ගේ සිල් හොයන්න යන්න එපා දන් දෙනකොට මතක තියාගන්න. ගොඩාක් වරදින්නේ ඕක. දැන් අපි හිතමු වෙස්සන්ත රාත්මි ගන්න. වෙස්සන්ත රජ්ජුරුව මහ පොළොව හත් වාරයක් කම්පා වුණා කියනවා දන් දෙනකොට. වෙන දෙයක් තියා තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න දන් දුන්නේ අර ජූතකයට. ඒ ජූතක බමුණා සිල්වද්ද ගුණවද්ද කියලා නෙමෙයි, යකෙක් වගේ රෞද්‍ර පෙනුමක් තිබ්බ, ආවේ මේ දරුකමට හදාගන්න ඉල්ලගෙන නෙමෙයි, මට වැඩකාරකමට මේ දරුවෝ දෙන්න දෙන්න කියලා කිව්. තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න අර දරුවෝ දෙන්නගේ අත් දෙකෙන් අල්ලගෙන ඇවිල්ලා ජූතකයාගේ අත උඩ තියලා පැන් කෙන්ඩියෙන් පැන් වැඩුවා. මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා. අකලට දෙවියන් සාදුකාර දුන්නා, වැස්සක් ඇදහැළුණා, පාරමිතා සම්පූර්ණ වුණා කිය. ඊළඟට වෙස්සන්තර ජාතකයේ ගොඩාක් තියෙනවා. වෙස්සන්ත රජ්ජුරුවෝ ඊළඟට අර හස්තිය දන් දෙන්නෙත් තමන්ට විරුද්ධ රාජ්‍යකින් ආපු පිරිසකට හස්තිය දන් දෙන්නේ. ඒ වගේ හැම වෙලාවෙම වෙස්සන්ත රජ්ජුරුවෝ හිතන්නේ ඉල්ලන ඉල්ලන යදියන්ට නෑ බෑ නොකියා දන් දෙන්න මට ලැබේවා ලැබේවා. ඉල්ලන ඉල්ලන අයට නෑ බෑ නොකියා දන් දෙන්න ලැබේවා කියලා දන් දෙන්න. ඒ නිසා අපිට පිනක් කරගන්න ලැබෙන්නේ මොන මොහොතේද? ඔබ ඒ පින කරගන්න පුළුවන්කම තියෙනවා නම් පින් කරගන්න. දැන් අපි හිතමු අපි පාර යනවා. ඔය පාර යනකොට දැන් ඔය කොච්චර නැති බැරිකම් කියාගෙන ඉන මිනිස්සු, ගෙවල් ගානේ නෑ ඇතිනේ, අසරණකම් කියාගෙන ඉන, අනේ නෝනා කාලා නෑ, කන්න නෑ, කීයක් හරි දෙන්න මෙහෙම කියාගෙන ඉන. පාරවල්වල ඕන තරම් ඉන්නවා, හිඟන මිනිස්සු ඉන්නවා. එතකොට අපින් අපි ගමු අපි බඩකිණී කියාගෙන ඉන මිනිස්සෙකුට අපි කෑම ටිකක් දෙනවා. ඒකේ ආනිසංසය අපිට. අපි හිතමු මේ මිනිස්සයා දුරාචාරයේ දෙන සීලයක් නැති ගුණයක් නැති පවුකාරයෙක් කියලා හිතමු. එතකොට ඒ මිනිස්සයාගේ ජීවිතේ කරගන්න දේවල් ගෙනියන්නේ කවුද? ඒව ඒ මිනිස්සයා සසරේ අරගෙන යයි. අපි පිනක් කරගත්තොත් ඒකේ විපාක තමන්ට. ඒ නිසා කවදාවත් අනුන්ගේ සිල් හොයලා තමන්ගේ පින අහිමි කරගන්න එපා. අපි ඉදම් පාර යනකොට ඔය නිකම් බස්සෙරලට අතපාගෙන එනවා. තමන්ට ලොකු දෙයක් නෙමෙයි කුසගින්නට. මොනවා හරි කන්න ඉල්ලනවා, කෑම එකක් තියෙනවා නම් දෙනවා, එක්ක කෑම එකක් අරන් දෙනවා, එක්ක කීයක් හරි දෙනවා කෑම එකක් ගන්න. තව කවුරු හරි එක පාට පැනලා කියනවා දෙන්න එපා ඔක කසිප්පු කාරයෙක්. අහලා ඇතිනේ කියනවන්නේ දෙන්න එපා ඔක හොරෙක්. එක පාට පැනලා ඒක වළක්කනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මහණෙනි කෙනෙක්ගේ දානයක් වළක්වන කෙනා තුන් දෙනෙකුට අනර්ථයක් කරනවා කිය. කෙනෙක්ගේ දානයක් වළක්වන දානෙ නොදී ඉන්නවට වැඩිය භයානක අකුසලයක් කියනවා දෙන්න හදන එක වළක්වන එක, මතක තියාගන්න. කෙනෙකුට දෙනකොට තමන්ට රැස්වෙන්න තිබ්බ පින යාට නැති කළදාන. ලැබෙන කෙනාගේ ලාභයත් නැති කරන. ඒ සියල්ලන්ට කලින් දෙන්න එපා කියලා තමන් තමන්ගේ ගුණයකුට නසාගන්න කිය. එතකොට දෙන කෙනාගේ පිනයි ලැබෙන කෙනාගේ ලාභයයි අර මැදින් පණින කෙනා අකුසලයයි තුන් දෙනෙකුට අනර්ථයක් කරගන්නවා කිය. ඒ නිසා මතක තියාගන්න කවදාවත් කාටවත් ලැබෙන දෙයක් වළක්වන්න යන්න එපා. ඒ මනුස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒක විපාක ඒ මනුස්සය සසරි අරගෙන යයි. ඔබ කුසගින් අසරණ කෙනෙකුට ඔබ රැවටුණා වෙන්න පුළුවන්. හැබැයි ඔබ මෛත්‍රී සිතින් ඔබේ පින නැතිවෙන්නේ. ඔබ මෛත්‍රී සිතින් අනේ පව් අසරණයෙක් කියලා හිතාගෙන ඔබ උදව් කරන්න. එහෙම උදව් කරනකොට ඒ පින ඔබට සසරේ නිවන් දකින්න තෙක් ආත්ම සිය ගණන් සංසාරයට නිදහනයක් රැස් කරගත්තා වගේ. එතකොට එහෙම අපි දුගී මගේ යාචකයන්ට අසරණ මිනිස්සුන්ට හිඟන්නන්ට වේවා කාට හරි උදව් කරන විශාල පින්. ඔය අතර අපිට මහත්ඵල මහානිසංස ලැබෙන පින් තමයි රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු පිරිසකට හරි ප්‍රහාණය කරන්න මහන්සි ගන්න අය අරමුණු කරගෙන දන් දෙන. ඒව මහත්ඵලයි මහානිසංසයි කිය. ඒවේ ආනිසංස මෙතකයි කියලා සීමා කරන්න බෑ කිය. එකැනි බුද්ධ ශාසනයක් තුළ සංඝයා හෝ බුදු හාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ පූජාව තිබ්බත් සංඝයාට දැන් ගෙදර බලන්න බුද්ධ පූජාව තියලා දවසේ කොච්චර පින් කරගන්න පුළුවන්ද කියලා. එතකොට කෙනෙක් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක් අරමුණු කරගෙන හෝ ඒ වෙනුවෙන් මහන්සි ගන්න අය සීල් ගුණ දහම් වඩන මාර්ගයේ වඩන කෙනෙකුට දානයක් දෙනවා. ඒ වෙනුවෙන් මහන්සි ගන්න අයට ඒකේ ආනිසංස අනන්තයි අප්‍රමේයයි කියලා සීමා කරන්න බෑ කියන මෙච්චරයි කියලා කල්ප ගණන් නිවන් දකින්නකම් විපාක ලැබෙන. ඒ නිසා ඔබට පින් කරගන්න නිවන දක්වාම නිධානයක් තැන්පත් කරගන්න ඕන තරම් ක්‍රමතිය. ඊළඟ එක බුදුහාඳුරෝ පෙන්වන භාවනාව. සංසාරයටම නිධානයක්ේ භාවනාව. පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාව. ඔබ මෛත්‍රී භාවනා වඩනවා කියන්නේ සංසාරයට නිධානයක් තැන්පත් කරගත්තා වගේ. දැන් මතක තියාගන්න බුදුහාඳුරෝ මේ දේශනාවේ නිධාන හතරක් පෙන්වනවා. එකක් තමයි ස්ථාවර නිධාන. ඊළඟට ජංගම නිධාන. ඊළඟට අංග සම නිධාන. ඒ කියන්නේ උගත්කම. හැබැයි ඒ නිධාන තුනම මෙලවට විතරයි. හුස්ම ටික යනකොට ඔක්කොම ඉවරයි. හතරවෙනි එක තමයි සංසාරේටම නිධානය. අනුගාමික පුණ්‍ය නිධාන. ඒ අනුගාමික පුණ්‍ය නිධානය රැස් කරගන්න තියෙන ක්‍රම හතර තමයි නিত্য සීලය, උපෝසත සීලය, දානේ භාවනාව. ඔන්න ඔය හතරෙන් සංසාරයට නිධානයක් රැස් කරගන්න පුළුවන්. එහෙම නිධානයක් රැස් කරගත්ත කෙනාට නිවන දක්වාම ඒකේ විපාක තමන්ගේ පසුපස සෙවණැල්ල වගේ සසරි නිවන් දකිනකන් එනවා කිය. බුදුහාඳුරෝ නිවන් අවබෝධය දක්වා යන කෙනාට ප්‍රතිපදා හතරක් පෙන්වුවා. සුඛාපටිපදා කිප්පාවිඤ්ඤා. සසරි ගොඩාක් පින් කරපු කෙනා සැප සහිත මාර්ගයකින් කිප්පාවිඤ්ඤා ඉක්මනින් නිවන කරා යනවා කියන. ඊළඟට සසරි ගොඩාක් පින් කරලා භාවනා පැත්ත අඩුවෙන් කරගත්තා ඉන්න. ඒ අය සුඛාපටිපදා දණ්ඩාවිඤ්ඤා. එයාලට සසරයේ බොහෝ සැප සම්පත් ලබාගෙන සසර සැප ඇති මාර්ගයක යනවා. හැබැයි අවබෝධ කරගන්න ගියාම ගොඩාක් වීරිය වඩන්න ගොඩාක් දුක් විඳලා තමයි අවබෝධ ඉක්මන්නේ. ඇයි සසරි භාවනා පැත්ත වඩලා අඩුයි. ඊළඟට දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤා. සසරි හොඳට භාවනා කරලා තියෙන හැබැයි පින් කරලා නැහැ. ඒ නිසා සසරෙම දුක් සහිත ගමනක් යන්න තියෙන යාට පින නැති නිසා. හැබැයි භාවනා පැත්ත තියෙන නිසා හොඳට සසරි භාවනා කරලා ප්‍රඥා පැත්ත වඩලා නම් කවදා හරි එක බණපදය අහලා හරි රහත් වෙන්න හම්බෙනවා. අවබෝධයක් මං. හැබැයි ඒ කරා යන්න තියෙන මාර්ගයේ දුක් සහිතයි පින නැති නිසා. සමහරු ඉන්නවා පින් කරගන්න උනන්දුවකුත් නැහැ භාවනා කරගන්න ගානකුත් නැහැ. ඒ අයට සසරේ නිවන් දකින්න ගියත් යන ගමනක් දුක් සහිතයි අවබෝධයක් අමාරුයි. ඒ නිසා පින්වතුනි ඔය ප්‍රතිපදා හතරෙන් ඔබ උත්සාහ කරන්න සැප සහිත මාර්ගයකින් ඉක්මනින් නිවන කරා යන්න. ඒ වෙනුවෙන් අපි කරන්න ඕනේ පින් කරනවා වගේම කුසල් වඩන්න. පුළුවන් තරම් හොඳට සීල් රකින්න. පුළුවන් තරම් දම් පින්කම් කරන්න. පුළුවන් තරං වීරීම් බණභාවනා කරන්න. නිතර බණහන් ඔබට කොහේ හිටියත්. කොච්චර බණහන්න දවසට හම්බෙනවාද කියලන. ඉස්සර මෙහෙම නෙමෙයිනේ. ඔබ අහලා ඇති ඉස්සර අපේ රටේ ඔය අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ. අරිය වංශ දේශන පැවැත්වෙනවා කියන. ඒ කාලේ ගොම මේ පැයේ බණවලට වැඩිය ඉස්සර රෑ බණ පටන්ගත් මොකද එක දවස ගානේ බණ කියන්නෙත් නෑ නිසර. අමාරු ඉතින් ඔය ඒ ඈත මිනිස්සු එන්නේ ඒ පෝය දවස්වලට තමයි ගොඩක් ඔය බණ කියන්න. පෝයි දවස හඳ එලිය තියෙනවා ඉතින් මිනිස්සු එකතු වෙනවා දහස් කන. රෑ බණ පටන්ගත්තහම එලි වෙනකන් තුන්යම් රාත්‍රී දේශන. මිනිස්සු අනුරාධපුරයේ බණහන්න තිස්ස මහාරාමිදම් මිනිස්සු පයින් යනවා කිය. දැන් නිකං හිතන්න තිස්ස මහාරාමිදම් අනුරාධපුරයට පයින් යනවා කියන දවස් කීයක් යනවද? අඩුම ගානි සතියකටවත් එහා යනව ඇතින්නේ. සතියක් විතර පයින් ගිහිල්ලා බණක් අහලා එලි වෙනකං ආයි සතියක් විතර තමන්ගේ ගමට එන්න යනවා. මිනිස්සු එහෙම ඉස්සර බණහන්න ගියේ. අද අපිට රූපවාහිනිය දාපු ගමන් කොච්චර බණදනි. ඒ නිසා දවස ගානි බණහන්න අද ඕන තරම් අවස්ථාව තියෙන. රේඩිය එකෙත් යනවා, ටීවී එකෙත් යනවා. පෝයි දවසට බලන්නකො හැම නාලිකාවෙම බණ. දැන් අපි බොහොම පින්වන්තයි. සද්ධර්ම ශ්‍රවණය අපිට හොඳටම ලැබෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. තේ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න දක්ෂවේ. අපි දන්නේ නෑ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටික ඇයිද දන්නේ. ඒ නිසා අප්‍රමාදීවෙන් බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයත් හන්දදානි භික්කවේ ආමන්ත්‍යයන් මහනිනි අවසාන වසයෙන් ඔබල අමතනවා කියෝ. වයදම්මා සංකාරමි හැම දෙයක්ම හටගෙන පැවතිලා නැතිවී යන ස්වභාවී යොක්තයි. ඒ කාන්තෙන් සියල්ල විනාශ වෙලා වෙනසිලායන්. අප්‍රමාදේන සම්පාදේ අප්‍රමාදීව කුසල් වඩන්න කියෝ. ඒ නිසා සමහර වෙලාවට මිනිස්සු ඉන්න නගර රටවල් කාලෙකට කාන්තාර වෙන. අද සිය දහස් ගණන් වඳින පුදන වෙහෙර විහාර ආරාම කාලෙකට කැලෑවල් වලින් ගස් කොළන් වලින් වැහිලා යනවා. දැන් වෙන දෙයක් තියා අටමස්ථාන රුවන්වැලිසෑයි ඔය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලවල අවුරුදු ගානක් කැලෑවකින් වැහිලා ගියා. මිනිස්සෙක් වඳින්න පුදන්නවත් නැතුව. එතකොට ඒ ඔය අටමස්ථාන සමහර චෛත්‍ය හොයාගන්නකොට කැලේ මැද්දේ පස් කන්දක් වගේ ගරා වැටිලා කඩාගෙන වැටිලා මිනිස්සෙක් වඳින්නවත් නැහැ. හැබැයි ආයෙමත් ඒවා මතුවෙලා ආවා. ඒ නිසා වේගෙන් වෙනස් වෙවි යන ලෝකයක්. තව අවුරුදු 100ක් යනකොට අපි කවුරුවත් ඉන්නවද? පොළොව හාරලවත් හොයන්නේ. ඒ නිසා මීට කලින් ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ සොහොන් පිට්ටනිය උඩ තමයි අපි මේ ජීවත් වෙන්නේ. මහා පොළොව කියන්නේ තනිකරම අතීත මුතුන් මිත්තන්ගේ සොහොන් පිට්ටනිය. ඒ නිසා අපි මේ ටික කාලයකට මනුස්ස ලෝකයකට ආවේ. දැන් අපේ ජීවිත වලින් කොච්චර ගෙවිලාද? තව අනාගතේ කොච්චර ජීවත් වෙන්න ලැබෙයිද? ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා.